ගරු රෝහිත අභිවෘද්ධි මන්ත්‍රීව උතුමාට ගාඩි 21 කාලයක් තිබෙනවා.
බොහොම ස්තුති මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම ඊයේ දවසේ ගරු ජනාධිපති රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් නම වෙන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය ආරම්භ කරමින් එතුමා විසින් රාජාසන කතාව මේ පාර්ලිමේන්තුවේදී රටේ ජනතාවටත් එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළා. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා බුද්ධිමත් නීතිඥ මහත්මයෙක්, පාර්ලිමේන්තුවට මෙවර විසිට තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමා දන්නවා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුවේ ජනාධිපතිවරයෙකුට පැවරෙන බලතල අනුව එතුමා මේ පාර්ලිමේන්තුව නව සැසිවාරයකින් ඊ ආරම්භ කළා. මේ වෙලාව රටටත් රටේ ජනතාවටත් දේශපාලනය කරන අපිටත් ඉතාම අසීරු අවස්ථාවක්. ආර්ථික වශයෙන් ඉතාම අර්බුදයකට මුහුණ දීලා තියෙන අවස්ථාවක් ගරු මන්ත්‍රීතුමනි. දැන් මේ වෙලාවේ මේ කරපු රාජාසන කතාව දිහා බැලුවම මේක ඇත්ත. හැබැයි මේක තිත්තයි. මේ කතාව ඇත්ත, මේක තිත්තයි. සාමාන්‍ය තිත්ත බෙහෙත් බොන්න කවුරුත් කැමති නෑ. හැබැයි අමාරුවෙන් අර බිව්වොත් ලෙඩේ හොඳ කරගන්න පුළුවන් වෙනවා. දැන් මම දැක්කා, මට ඉස්සෙල්ලා කතා කරා වියත් මග වෙනුවෙන් ගෝඨාභය ජනාධිපතිතුමාව බලයට ගෙනාවයි කියලා කියන වියතක්ගේ කතාවක් මං ඇහුවා. ගරු මන්ත්‍රීතුමනි, මං ඔබේ අර්ධ සාක්ෂියෙන් අහනවා. ඊයේ සාමාන්‍ය මේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ 225 දෙනෙක්. මේ මහජනතාවගේ ඡන්දයෙන් සහ ජාතික ලැයිස්තුවෙන් ඇවිල්ලා 225ක් තමයි මේක නියෝජනය කරලා. ඒතර සාමාන්‍ය මේ පාර්ලිමේන්තුවේ අපි දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ හිටපු මේ මන්ත්‍රීවරයෙක් හැටියට මේ පාර්ලිමේන්තුවේ රාජාසන කතාවක් පාර්ලිමේන්තුවක් ආරම්භ කිරීමේදී විපක්ෂයට අයිතියක් තියෙනවා තමන්ගේ ඒ දවසට තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරන්න ඕන නම් තමන්ට ඒ සම්බන්ධයෙන් රටේ ජනතාවට පණිවිඩයක් දෙන්න ඕන නම් අපිත් විපක්ෂයේ ඉඳලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ විපක්ෂ නායකවරයා හැටියට අපි එක කරපු ක්‍රමවේදයක් තිබුණා. අපි පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. ඊ අපි දැක්කා විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඒ සමග ජන බලවේගයේ ප්‍රතිපත්තිය. හරි. ඊට පස්සේ අපි දැක්කා අර වියතුන් ගියාගත්තු කොටසක් එකතු වෙච්ච. දැන් ඉස්සර අපිට අපි දෙගොල්ලක් හිටියා මේක ඇතුලේ ටොයියොයි බයියොයි. ටොයියෝ හිටියා බයියෝ හිටියා. දැන් එතන ඉන්නවා ටොයියොයි බයියොයි. දෙක කලවම් වෙලා. දැන් හොයාගන්න බෑ ටොයියා කොහෙද බයියා කොහෙද කියලා. එතන ටොයියොයි බයියොයි දෙකල එක්කහුව වෙලා පාර්ලිමේන්තුවේ ඊයේ රාජාසන කතාව කරන්න ජනාධිපතිතුමා මෙතනින් එනකොට එකපාරටම ජනාධිපතිතුමාට මේ රාජාසන කතාව කරන්න මේනියාවක් තියෙනවා කියලා හූ කියලා අර මොන්ටිසෝරියක හැසිරෙන විලාසය භාවිතා කරලා සභාගමෙන් ගියා. ඒක හිටියා මං කියන ටොයියෝ බයියෝ වියත්තු මේවල ඔක්කොම හිටියා. මම ඕකට එක දෙයක් අතීතයේ සටහන් කරනවා. ගරු මන්ත්‍රීතුමනි, ඔය රාජාසන කතාව කරන වෙලාවේදී මේ විදියට අපි නැගිටලා යන් කියලා මේක යෝජනා කරේ ඔය කණ්ඩායම නියෝජනය කරන එක මන්ත්‍රීවරේ. එක මන්ත්‍රීවරයෙක් මේ යෝජනාව ගෙන ආව කණ්ඩායමට. ගෙනල්ලා කිව්වා අපි හොඳ සෙල්ලමක් දාමු මේ මෝඩ චූන් එකක් කරමු කියලා කිව්වා. කිව්වම යාගේ මෝඩ චූන් එක අර ටොයියෝ ටිකයි බයියෝ ටිකයි පිළිගත්තා. හැබැයි ඒ මෝඩ චූන් එක කරපු කෙනා ඉතිහාසය කරපු දෙයක් මම ඔබතුමාට මතක් කරන්න. ඔබතුමාගේ දිස්ත්‍රික්කේ 2015 කොළඹ දිස්ත්‍රික්කේ ඔබතුමා කොළඹින් තරඟ කළේ 2015 මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමාත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් ජනාධිපතිවරණ ඉදිරිපත් වුණා ජනවාරි 8 2015. අන්නේ ඉදිරිපත් වෙච්ච දවසේ එදා අවසානයේම රැළිය තිබුණේ මහරගම. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිනවන රැළිය තිබුණේ මහරගම. ඒ මහරගම තියෙන රැළියේ ඔය ඊයේ ඔය විදිය කියපු මන්ත්‍රීවරයා හොඳ කතිකේ. වෙනමන නත ද කතිකෙක් රම්පිට පොරියලන දෙන්න පුළුව. රම්පිට පොරියලන දෙන්න පුළුවන් හින්ද ඔය කතිකයා මහරගම වේදිකාවේ කතා කළා. කොහමද කතා කළේ? අන්තිම කතාව කතා කරේ කොහමද? ගෝමේ සිරිසේනයා. අනේ සිරිසේනයා කොහෙද ඉන්නේ? මේක පුටුවක් කරදර ඉංගගෙන ඉන්නේ වර සිරිසේනයෝ. මේ කතා කරපු විදිය මම වේදිකාව යට මම ශ්‍රී ලංකා ඉවලෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැසියම් සංවිධානය කරන වක්කීම මට පැවරිලා තිබුණේ. මම දැනගත්තා අනිවාර්යෙන් මෛත්‍රීපාල ජනාධිපතිවරයා ජනාධිපති වෙනවා කියලා. මම දැනගත්තා මේ කොළඹ දිස්ත්‍රික්කේ මේක රටටම මේ අපි දැක්කා සජීවීව දෙනවා සමාජ මාධ්‍ය ජාලේ. මේ ජනාධිපති අපේක්ෂේකුට පොළොන්නරුවට ගිහිල්ලා මෛත්‍රීපාල දිසේන අපේක්ෂකතුමාට ජනාධිපතිවරයාට නැති ඡන්ද ටික අරගෙන දුන්නා. ඡන්ද දෙලක්ෂ ගානෙන්නේ ජයග්‍රහණය කළේ. ඔන්න මෝඩ චූන් දීපු හැටි. ඒ නිසා මම ඔබතුමාට කියන්න මම මේක කිව්වේ. දැන් එහෙම කණ්ඩායම ගියේ මේක මෙතන ඒකට විරුද්ධ වෙලා ගිහිල්ලා අද ඇවිල්ලා වාඩිගෙන කතා කරනවා. දැන් මට ඉස්සෙල්ලා කතා කරපු වියත් මහත්තයා ගැන කිව්වොත් තව තීරණ උදාහරණ. මම මේ කියන්නේ දේශපාලන ඉතිහාසයත් එක්ක අරගෙන. මේ පාර්ලිමේන්තුවට පළාත් සභාවට ප්‍රාදේශ සභාවට අපේ ආයතන තුනයි මහජන නියෝජිතව පත් වෙන්නේ. මේ ආයතන තුනට එක එක දේශපාලන රැලි දිනවා. කාලෙන් කාලට එක රැලි එනවා. මම එක රැල්ලක් කියන්නම් ආපු. මේ මෑත යුගයේ. මේවා මතකයි. 2004. 2004 අපි ගහුවා. අපි ගහගත්තා සන්ධානයක් ආයකද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ජනතා යුක්ති පෙරමුණ අතර සන්ධානයක් ගහගත්තා. අපි ගහගෙන අපි පටන් ගත්තා. මාතර ඉඳන් අපි ආවා කොළඹට පාගමන් ආවා. එතකොට අපි කරට අත දාගෙන අනුර කුමාරලා සුනිල් හඳුන් නැත්නම් ලාල් කාන්තලෙක් අපි කරට අත දාගෙන රතු කොඩි නිල් කොඩි වණවණ එනවා අපි දැන්. වණවණ ඇවිල්ලා ඉවරලා අපි මැතිවරණයට ගියා 2004. තන්ත්‍රිකා මැතිනිය ජනාධිපතිතුමියට මැතිවරණයට ගියා. මොකද රැල්ල? හැම දිස්ත්‍රික් එකම ජනතා යුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරු 42ක් මන්ත්‍රීවරු ආවා. අපේ දිස්ත්‍රික්කවල අපි වෙනදාට දිස්ත්‍රික්කේ පළවෙනියා දෙවෙනියා අපි 4-5 ඇයි 1-2-3ම ජනතා යුක්ති පෙරමුණේ ආයට අන්න රැල්ල අර මං කිව්වේ දේශපාලන රැලි එනවා කියලා. අන්න රැල්ල ආවා. ඊළඟ මැතිවරණේ ආවා. ඊළඟ මැතිවරණ කී දෙනාද? 3 දෙනායි. 42 තුනට බැස්සා. රැල්ල ඉවරයි. හතු වුණා. හතු මර වුණා. තව රැලි තිබුණා. නළු නිලි රැලි තිබුණා. මේ පාර්ලිමේන්තුවේ නළු නිලි රැලි තිබුණා. එතකොට මේ නළු නිලි රැල්ලත් ඒ වගේ නළු නිලිය එනවා. එකපාරට ආවා උස්සගත්තා. ගම්පා දිස්ත්‍රික්කයේ ඔය අපේ තලින් මන්ත්‍රීවා දිස්ත්‍රික්කයේ නිලියක් පළවෙනියා. තරු ජයදුරේ දෙවෙනියා. දෙයි හාමුදුරුවනේ. වෙච්ච දේ. ඊළඟ පාර නිලියක් නැ නළුවක් නැ. අන්තිමට බලන ප්‍රේක්ෂකයොත් නැ. ඒකත් ඉවරයි රැල්ලත් ඉවරයි. යුද්ධය අවසන් කරාට පස්සේ රණවිරුවන් ඉදිරිපත් කළා. රණවිරුවන්ට කරන අපහාසයක් නෙවෙයි. රණවිරුවෝ ඉදිරිපත් කළා. රණවිරුවන්ටත් ඒ වගේම රැල්ලක් ආවා. රණවිරුවෝ ආවා. ඒකත් ඊළඟ පැරේම ඉවරයි ගරු මන්ත්‍රීතුමනි. වියත්තු ආවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව එක එකදෝ මේ වියත්තු ආවා. හැම දිස්ත්‍රික් එකෙන්ම ආවා. වියත්තු හොඳ දේවල් ටික කෙරුවා. ඔය කතා කරපු වියත් මහත්තයා තමයි මේ හඩපු ගෝඨාභය ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට සභාපතිරුපත් කරේ. එයා තමයි සභාපතිරුපත් කරේ. දැන් ඒ පැටි කිරිය ඇව්වා නම් එහෙම මහත්තයාගෙන් ඇව්වා නම් ඔයාපත් කරපු අහවල් එකට ගෑස් එකට ඔයාදපත් කරේ. සතුසර ඔයාදපත් කරේ. ශ්‍රී ලංකන්න එකට ඔයාදපත් කරේ. වරායට ඔයාදපත් කරේ. ලේක උසර ඔයාදපත් කරේ. ඔව්. ඒගොල්ල කොරලද වැඩේ හරියට. එයාගෙන් ඇව්වා නම් කඩපතක් ගාවට ගිහිල්ලා රෙද්දැන්දකට ඉන්න බැරි වෙනවා. එතකොට මතක තියාගන්න මං අර කියපු JVP රැල්ල. මම කියපු නළුලි රැල්ල. මම කියපු රණවිරු රැල්ල. ඒ විතරක් නෙවෙයි තව රැල්ලක් තිබුණා. ගෞරවනීය සංගරජ්‍ය රැල්ලකුත් තිබුණා. එහෙම රැල්ලකුත් තිබුණා මේක ඇතුලේ. තිවුරු කඩන් මේකේ මාමින් සිල්වා එක්ක දඩපු රැල්ලකුත් තිබුණා. ඒ රැල්ලත් ඉවර වුණා. මතක තියාගන්න අන්නේ රැලි ඔක්කොම යට ගියා වගේ මේ වියත් රැල්ලත් ඊළඟ පාර්ලිමේන්තුවේ නැහැ. ඒවා ලියවෙනවනේ. ඒවා ලියවෙනවා. මේකයි ඇත්ත කතාව. ඒකයි මං කිව්වේ ජනාධිපතිතුමා කරපු කතාව එකතරක මෙහෙම කියනවා. මතක තබා ගන්න. මට අවශ්‍ය ජනප්‍රිය වෙන්න නෙවෙයි. මට අවශ්‍ය මේ රට වැටි ඇති අර්බුදකාරී තත්ත්වයන් යලි ගොඩනංවන්නයි. ඔව්. මම මේ රට වෙනුවෙන් ජනප්‍රිය වෙනවට තීරණ ගන්නවා. ඒ තීරණ වල වැදගත්කම තව අවුරුදු දෙක තුනකින් බොහෝ දෙනෙකුට අවබෝධ වෙනවා. මෙන්න මේකයි අත්ත කතාව. ඒතරත් මේ ජනප්‍රිය තීන්දු ගන්න පුළුවන්. දැන් ඊයේත් ඔය ඊයේත් මෙතනින් එළියට ගිහිල්ලා මේ මොඩ ජූන් එකද එක ජනප්‍රිය තීන්දුවා. එක ජනප්‍රිය කාටද? මිනිස්සුන්ගේ ඔළුවට දේශපාලන වචන රින් ගන්න පුළුවන් ක්‍රමවේදයක්. දැන් ඒකම අල්ල ගන්නවා දැන් 13 වෙනි සංශෝධනයේ. ගරු මන්ත්‍රීතුමනි මේක දැන් 1987 අවුරුදු 35කට වැඩි කාලයක් මේක ගෙනල්ලා. පළාත් සභාව. දැන් මේ පළාත් සභාව තියෙනවා. මේක තියෙන ප්‍රශ්නේ පළාත් සභාව නියෝජනය කරන්න මහජන නියෝජිතයෝ නෑ. දැන් පළාත් සභාව තියෙනවා. මේ කතා කරමු විරුද්ධ වෙච්ච ඔක්කොම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරු උගක් අය. හිටපු ඇමතිවරු. හැබැයි එහෙනම් කරුණාකරලා මුළු පළාත් සභාවම අහෝසි කරන්න. පළාත් සභාව තියෙනවා. රාජ්‍ය නිලධාරීන් ඒවා මෙහෙවනවා. අද ආණ්ඩුකාරවරුන්ට තනි අතර ගිය බූදලයක් කළා මේක. අද පළාත් සභාවක ඔබතුමා දන්නවා අද පළාත් සභාවක වෙනදා මහ ඇමතිවරයෙක් මන්ත්‍රී ඇමතිවරු 4 දෙනෙක් පළාත් සභා මන්ත්‍රීවරු ආණ්ඩු පක්ෂ විපක්ෂ නියෝජනය කරමින් මේ පළාත් සභාව තුළ තියෙන ජනතාවට කළ යුතු සේවාව කරපු ආයතනය අද ආණ්ඩුකාරවරයෙකුට දීලා තියෙනවා. එතකොට මේකේ මොකද සිද්ධ වෙන්නේ? ඒ ආණ්ඩුකාරවරුන් අපි බලාපොරොත්තු වෙන්නේ සිද්ධ වෙනවද? සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිලධාරීන්ගේ වෙනමම නිලධාරීන් එක්ක සම්බන්ධ වෙච්ච නිලධාරි වාදයක් එක්ක තනි ආණ්ඩුකාරයෙක්ව රටවන වැඩපිළිවෙලක් යාත්මක. ඉතින් දැන් කියනවා 13 වෙනි සංශෝධනයේ. දැන් පැහැදිලිවම ජනාධිපතිතුමා කියනවා පොලිස් බලතලවල කිසිම වෙනසක් කරන්නේ නැහැ. පොලිස් බලතල ඔබතුමා දැන් කව පොලිස් බලතල කිසිම වෙනසක් කරන්නේ නැහැ. ඉතින් මේකේ කියන දේ මේක පැහැදිලි ලෙස මේ කියන දේ පිළිගන්නේ නැතුව මොකද්ද මේ කරන්නේ? මේ කියන දේ මේක ගැන කියන්නේ නැතුව මොකද කරන්නේ? ඉඩම් බලතල ගැන කියනවා පැහැදිලිව. ඉතින් එහෙනම් මේ පළාත් සභාවෙන් දැන් පළාත් සභා ක්‍රියාත්මක වෙනවනේ. මොකද්ද මේ කියන්නේ? දැන් බලන මොකක් හරි දේශපාලන මාතෘකාවක් අතර ගන්න පාරට බහින්න ක්‍රමවේදයක් හොයාගන්න. මොකද මේ පාරට බහින හුඟක් අයට වාසි තියෙනවා. ගරු මන්ත්‍රීතුමනි මේ හුඟක් අයට ඒක යම් ආගමික නායකයෙක් වෙන්න පුළුවන්, යම් ස්වේච්ඡා සංවිධානයක් වෙන්න පුළුවන්, යම් වෘත්තීය සමිතියක් වෙන්න පුළුවන්. මේ බහින අයට වාසි තියෙනවා. ඒ වාසි එක්ක තමයි මේ සියල්ල ක්‍රියාත්මක වෙන්නේ. ඒ වාසිත් එක්ක තමයි මේගොල්ලෝ ඉදිරියට යන්නේ. එනිසා මම අද මෙතන නොහිටියත් විපක්ෂයෙන් පොඩි කරුණු පැහැදිලි කර ගැනීමක් කරන්න අවශ්‍යයි. අද මෙතන නොහිටියත් ඒ අයගෙන් අපි දැනගන්න අවශ්‍යයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කොහොමද මේ අසීරු ගමන යන්නේ, කොහොමද ආර්ථිකය උඩට ගන්නෙ කියන එක අපි මේ ගැන පැහැදිලි කරලා තියෙනවා ජනාධිපතිතුමා. විශේෂයෙන්ම අර මංකුවේ ජනප්‍රිය තීන්දුව වෙයි කියලා ඔබතුමාවත් මමවත් මේ අපේ ඉන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණවත් අපි කැමති වෙන්නේ නැහැ මේ බදු බර මිනිස්සුන්ට එකතු කරනවා. අගේන විට බද්ද එකතු කරනවා අපි කැමති වෙන්නේ නැහැ. මිනිස්සුන්ට අමාරු ජීවත් වෙන්න. පැහැදිලි. හැබැයි මොකද කරන්න වෙලා තියෙන්නේ? එතකොට මිනිස්සුන්ට මේ රට ඉදිරියට ගෙනිය ගන්න විදුලිය කප්පාදු කරන එකට අපි අකමැති. තෙල් මිල වැඩි වෙනවට අපි අකමැති. අපි කැමති බඩු මිල අඩු වෙන්න ඕන, තෙල් මිල අඩු වෙන්න ඕනේ, රාජ්‍ය සේවකගේ වැඩි වෙන්න ඕනේ. අපි කැමති දේවල් මේවා. හැබැයි මේක කරගන්න බෑ මේ තියෙන ආර්ථික තත්ත්වය මත. මම අහනවා විපක්ෂ නායකතුමාගෙන් අහනවා, සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් අහනවා, තමුන්නාන්සේ අපිට ඉදිරිපත් කරන්න දැන් අර තැන් වල රැස්වීම් තියලා මොර දීගෙන කෑ ගහන වගේම තමුන්නාන්සේ ඉදිරිපත් කරන්න වැඩපිළිවෙල. මොකද වැඩපිළිවෙල? මෙන්න මම රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරනවා. මං 20යි 24 මේ රටේ නායකත්වය මට දෙනවනම් රාජ්‍ය සේවකයන්ගේ පඩි මං වැඩි කරනවා. ඔවුන්ගෙන් උපයන විට ගහන බදු මන් නැති කරනවා. රාජ්‍ය සේවය මං කප්පාදු කරන්නේ නැහැ. ඒ වගේම මම මේ රටේ විදුලිය එක ප්‍රය මොහොතකටවත් කපන්නේ නැහැ. මම තෙල් ටික හරි වෙලාවට දෙනවා. මම මේ රටේ පොලි අනුපාතය අඩු කරනවා. මෙන්න මේ ටිකට සහතිකයක් දෙන්න කියන්නේ. මේකට සහතිකයක් දෙන්න කියන්නේ එතුමාට. එතුමාට විතරක් නෙමෙයි අනුර කුමාර දිසානායක ජනතා යුතුයුරේ නායකයරක් තියෙනවා. ඊට පස්සේ මහාචාර්ය DL පීරිස් දලස සලාප්පෙරුම සහාර 30 දෙනෙක්ගෙන් සතුම්ලත් හෙලිකොප්ටරයටත් මං කියනවා කරුණාකරලා අපිට ඉදිරිපත් කරන්න මේ පාර්ලිමේන්තුවට. මෙන්න මෙන්න අද ඉදිරිපත් කරන්න මෙන්න අපේ වැඩපිළිවෙල. අපි රට බාර ගන්නවා. අපි බාරගත්තු ගමන් මෙන්න මේ ක්‍රමවේදයේ ටික අපි ක්‍රියාත්මක කරනවා. සල්ලි හොයන හැටි කියන්නේ. සල්ලි කොහමද මේකට හොයාගන්නේ? කොහමද විදේශ විනිමය සංචිත කොහමද වැඩි කරගන්නේ මේ ඔක්කොම කියන්න අන්නේම හරියට කිව්වොත් මන්ත්‍රීතුමනි මුලාසරින ඔබතුමත් මේ කතා කරන දේශපාලන එකතැනක ඉන්න මමත් වෙනස් වෙන්න පුළුවන් මොකද දේශපාලනේ සදාකාලික මිතුරුවොත් නැත දේශපාලනේ සදාකාලික හතුරුවොත් නැත හැබැයි මේ අය පොරොන්දු වෙනවා නම් මේ රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ කියන ක්‍රමවේදය නෙවෙයි ක්‍රමය අපි ළඟ සල්ලි හොන ක්‍රම තියෙනවා අපි ළඟ මේ වගේ වැඩපිළිවෙලක් තියෙනවා කියලා පෙන්වන්න මේ නායකයන්ගෙන් පෙන්වලා පුළුවන් නම් කියන්න මෙන්න අපි මේ කරන විදිය කියලා මතක තියාගන්න කරු මන්ත්‍රීතුමනි මුලාසනේ අපි මේ ඉන්න තනනුත් පල්ලමට වැටෙනවා මේ ඉන්න තනනුත් පල්ලමට වැටෙනවා වැඩපිළිවෙලක් නැහැ ක්‍රමවේදයක් නැහැ හැමදාම එකම දේ කියව කියව ඉන්න ඒ වගේම හැමදාම කරන්න බැරි දේ කියන ක්‍රමයක් බවට පරිවර්තනය වෙනවා මේකේ ඉන්න හුඟක් පක්ෂවල අය හුඟක් වෙලාවට අර ගොඩ ඉඳන් පීනන්න උගන්නන්නේ නැහැ අපි දකලා තියෙනවා හුඟක් වෙලාවට අර පීනන්න දාපු එක කාට කියලා මෙන්න මේකට දාලා උඹ පීන පම්පුතේ කියලා හැබැයි ගොඩ පීනන්න උගන්නන එක ගොඩ ගොඩ ඉඳගෙන කියනවා ওই විදිහ නෙවෙයි අත දාන්න ඕන අත ඉස්සරහට ගන්න ඕන කකුල් දෙක හරියට වතුරට තල්ලු කරන්න ඕන එතකොට හොඳට පීනන්න පුළුවන් කියලා වරදිලාවත් අර පීනනන්න පුරුදු කරන පුහුණු කරුවව කවුරු හරි එකෙක් කැයලා තල්ලු කරලා දැම්ම නම් ඌව ගිල්ල මැරෙනවා මොකද කවදාවත් එක පීනමු එකක් නෙවෙයි පීනමු එකක් නෙවෙයි මම දැක්ක මේක හිටපු බලශක්ති අමතිවරයා මමයි සරත් වීරසේකර අමතිතුමයි කැබිනට් එකේ අපි හිටියා ඉන්නකොට හිටියා බලශක්ති අමතිවරේ ඒ අමතිවරයා මම දැක්ක ආද මෙතන මහා ධර්ම දේශනාවක් කරනවා ආර්ථිකය ගැන කරනවා මම අහන්නේ එතුමගෙන් ඔය ආර්ථිකය ගැන ධර්ම දේශනාව කරන ගමන් අයි බැරි වුණේ අර කාංචන විජේසේකර කියන ලාබාල තරුණ අමතිවරයාට හොයාගන්න පුළුවන් වෙච්ච QR ක්‍රමය තරුණ ලාබාල අමතිවරයා QR ක්‍රමයක් හොයාගත්තා තෙල් ටික එනවා නම් කෝට් එකක් හදාගන්න ඕන ඒක හදාගෙන මේකට විසඳුමක් දුන්නා නම් ඇයි මේ මෞෂද පණ්ඩිතයාට බැරුනේ ඇයි බෑනේ පණ්ඩිතයන්ට ඒ දණ්ඩ යන්න පුළුවන් පණ්ඩිතයන්ට පාලම් වල යත හැකි පණ්ඩිතයන්ට ඒ දණ්ඩ යන්න බෑ මේගොල්ල හැමදාම කතාකාරයෝ විතරයි මේගොල්ල ගාව විචිල් තියනවා බල්ටි නෑ එහෙම කණ්ඩායමක් මේ ඒ නිසා අපි කියනවා මේගොල්ලන්ට පුළුවන් නම් මේ අභියෝගය ජයග්‍රහණය කරන්න ඊළඟට අපි පළාත් පාලන මැතිවරණේ ගරු මන්ත්‍රීතුමනි දැන් පළාත් පාලන මැතිවරණයට ඔබතුමා මේ අපි ඔක්කොම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ
ගරු අන්තිම විනාඩි දෙක කාලයක්
අපි මහින්ද රාජපක්ෂ ජනාධිපති නායකත්වයේ වැඩතේ මේ රටේ තියෙන පළාත් පාලන වලින් පළාත් පාලන ආයතනෙන් 255කට පොට්ටුවෙන් අපි නාම යෝජනා දුන්නා 255කට අපි නාම යෝජනා දුන්නා අපි ඒකාබද්ධව වෙනත් සංධානගත වෙච්ච පක්ෂත් එක්ක වෙනත් ලකුණු වෙනොත් අපි උතුරේ සහ නැගෙනහිර සහ අනිකුත් පළාත්වල අපි ඒකාබද්ධව නාම යෝජනා දුන්නා අපි ලෑස්ති අපි චන්ද්‍ර ලෑස්ති ගරු මන්ත්‍රීතුමනි ජය පරාජය ජනතාවගේ අතේ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා අපි ලෑස්ති අපි අපි අපේ නාම යෝජනා දීලා අපේ සියලු දේශපාලන කටයුතු ක්‍රියාත්මක කළා මේ අද දවසේ වෙනකොටත් අපි හැම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් නියෝජිතව කැඳවලා ඒ කටයුත්ත කරනවා එස අපි ලෑස්ති ඒක කරන්න අපි ඒකට අපි බය වෙලා මැතිවරණ අකුරන මිනිස්සු නෙවෙයි අපි බය වෙලා පස්සරන මිනිස්සු නෙවෙයි අපි අභියෝගය බාර ගන්න ලෑස්ති ආණ්ඩුවක් කරවන පක්ෂයක් හැටියට ආණ්ඩුවට ඉන්න ප්‍රධාන පක්ෂය හැටියට ජනාධිපතිතුමාගේ අභියෝගාත්මක ගමනක් යනකොට අපි කියන්නේ ඔව් මැතිවරණ ක්‍රියාත්මක කරන අපි ලෑස්ති මැතිවරණයට ඒ ඉදිරිපත් වෙන්න ඉදිරිපත් වෙලා ජනතාවගේ මතය අහන්න අපිට පේනවා මං කිව්ව අර රැලි එක එක වයනවා ඒ රැලියයි ආවට වැඩිය වේගෙන් ආපහු යයි හැබැයි නමුත් පොළොවේ පය ගහන දේශපාලනයක් කරන්න පුරුදු වෙන්න ඕන මිනිස්සුන්ගේ හෘද ස්පන්දනය අඳුරන දේශපාලනයක් කරන්න පුරුදු වෙන්න ඕන මිනිස්සුන් හදවත අඳුර ගන්න ඕන මිනිස්සු ජීවත් වෙන ක්‍රමවේදය අඳුර ගන්න ඕන මෙන්න මේක අඳුර ගන්න දේශපාලන ක්‍රමවේදයක් තමයි අද අපි ලෑස්ති වෙන්නේ මේ අර්බුදයෙන් ගොඩේමු දැන් දෙයියන්ගේ පීඨෙන් ගරු මන්ත්‍රීතුමනි සංචාරක කොටි කියනවා දකුණු පළාතට ගියාම මධ්‍යම පළාතට ගියාම සංචාරක කොටි කියනවා අර අර නැහැයි කියන සංචිත ටික හැදෙන්න ගන්න ඩොලර් එකක් මෙහෙට එනකොට මෙහෙට ඒ ටික එනවා නම් හොඳයි හැබැයි දැන් බලනවා මේ උන්නාලා ටික බලනවා දැන් කොහොමද සංචාරක කොටි එන එක නවත්ත ගන්න එන්න ඕන පාරට පාරට ආවට පස්සේ අර බැරියර් දානවා කඳුළු ගෑස් ගන්නවා මෙයාට නවත්තනවා පාර මැද්දේ කෑ ගහනවා එන සංචාරක කොටි ආපහු යනවා ඊට පස්සේ ආපහු තෙල් පොලිමක් එනවා ආපහු ලයිට් ටික ආපන්න වෙනවා සල්ලි නැතුව අන්න කඩා කප්පල් කාරින්ගේ වමනාව නැවත ගෙවල් ටික ගිනි තියන්න උත්සාහ කරනවා ඒ නිසා මේ තත්ත්වෙට ඉඩ දෙනවද එහෙම නැත්නම් අපි මේකට මූණ දෙනවද කියන එකයි අපිට තියෙන මේ වෙලාවේ අපි කල්පනා කරන්නේ ඒ නිසා අපි ජනාධිපතිතුමාට ඉසුදිවන්ත වෙන අවසාන වශයෙන් ඉසුදිවන්ත නැහැ එතුමාට එතුමා අපි දන්නවා මේකට මූණ දෙනවා හොඳට එතුමා බොහොම පැහැදිලිව මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම කියනවා රට විනාශ කරන අය කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු බෙල්ලත්. හරියට හරි. හැබැයි අර විදියට આવොත් අපි ඉඩ තියන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව කියනවා. ඒ නිසා මේ අර්බුදකාරී තත්වයක් ආර්ථිකය වැඩුණු වෙලාවක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි කොන්දේසි විරහිතව ජනාධිපතිතුමා මේ ගමන ගිහිල්ලා මෙරට නැගිටවන වගකීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ උපරිම ශක්තිය ධෛර්යය ලබා දෙනවායි කියන එක මතක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා වේලාව ලබා දීම සම්බන්ධයෙන්.
ස්තුතියි ගරුතුමා. ගරු සිල්වරාස ගජේන්ද්‍රන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
அவைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, ஜனாதிபதி கௌரவர் ரணில் விக்ரமசிங்கே அவர்களுடைய அக்ராசன உரை மீதான விவாதம் இங்கே நடைபெற்று கொண்டிருக்கின்றது. இந்த உரை பெரிய ஒரு எதிர்பார்ப்பை கொடுப்பது போன்ற ஒரு கோட்டைப்பாட்டை காட்டப்பட்டு ஆற்றப்பட்டிருந்தாலும் தமிழர்களை பொறுத்தவரையிலே 100க்கு 100 வீதம் பெரும் ஏமாற்றத்தை அளித்திருக்கின்ற ஒரு உரியாகவே அமைந்திருக்கின்றது. குறிப்பாக 75 வருடங்களாக இந்த தீவிலே புரியோடி போயிருக்கின்ற இனப்பிரச்சினைக்கு தீர்வு காணப்போவதாக கடந்த நவம்பர் மாதத்திலே அவர் ஒரு அறிவிப்பை செய்திருந்தார். அதிலும் குறிப்பாக இந்த சுதந்திர தினத்துக்கு முன்னதாக தான் ஒரு தீர்வை கண்டுவிடுவேன் என்று சொல்லியும் பிறப்புரைகளை செய்து கொண்டிருந்தார். ஆனால் சுதந்திர தினமும் கடந்துவிட்டது. அதற்கு பிற்பாடு நேற்றைய தினம் அக்ராசன உரையும் இடம்பெற்று விட்டது. இனப்பிரச்சினை தீர்வு தொடர்பாக ஆக்கப்பூர்வமான எந்த கருத்துக்களும் வைக்கப்படவில்லை என்பது மட்டுமல்லாமல் அவரிடம் இனப்பிரச்சினையை தீர்த்து வீழ்ந்து போயிருக்கிற நாட்டினுடைய பொருளாதாரத்தை கட்டி எழுப்புவதற்கான எந்த ஆக்கப்பூர்வமான சிந்தனைகள் கூட அவரிடம் இல்லை என்பதனைத்தான் அவருடைய உரை இங்கே காட்டி நிற்கின்றது. அவர் சொல்லியிருக்கிறார், இந்த பிரச்சினையை தீர்ப்பதற்கு ஒட்டியாட்சிக்குள் உச்சபட்ச அதிகார பகிர்வு செய்யப்படும் என்று சொல்லியிருக்கின்றார். ஒரு ஜனாதிபதியாக முதலிலே உண்மையை பேசுவதற்கு முன்வர வேண்டும். தொடர்ந்தும் அப்பட்டமான பொய்களை கூறிக்கொண்டிருக்க கூடாது. உங்களுடைய சபையில் இருக்கக்கூடிய ஒரு மூத்த அமைச்சர் பிரசன்ன ரணதுங்கு அவர்கள் குறிப்பிட்டிருக்கின்றார், நேற்றைய தினம் எங்கு ஒரு பிரசார கூட்டத்திலே 13ஆம் திருத்த சட்டம் முழுமையாக நடைமுறைப்படுத்தப்பட்டு விட்டது என்று சொல்லி. அதுதான் உண்மை. அதாவது 87ஆம் ஆண்டு கொண்டுவரப்பட்ட 13ஆம் திருத்த சட்டம் முற்று முழுதாக நடைமுறையில் இருக்கின்றது. அது கொண்டுவரப்படுகின்ற பொழுதே தீர்ப்பு அது தொடர்பாக தீர்ப்பளித்த உச்சநீதிமன்றம் அந்த 13ஆம் திருத்த சட்டம் அதனுடைய அதிகாரங்களை பரவலாக்கக்கூடிய உச்ச எல்லையை தொட்டிருக்கிறது, அதற்கு மேல் அதனை செய்ய முடியாது என்பதை அழுத்தம் திருத்தமாகவே தீர்ப்பளித்திருந்தது. அதற்கு பிற்பாடு மாகாண முதலமைச்சர்கள் சிலர் அந்த அதிகாரங்களை கையாள முயன்ற பொழுது நடைபெற்ற வழக்குகளிலே உச்சநீதிமன்றமும் மேன்முறையீட்டு நீதிமன்றமும் 30 வழக்குகள் ஊடாக அந்த மாகாண முதலமைச்சருக்கு அல்லது சபைக்கு முதலமைச்சருக்கும் அமைச்சர்களையும் கொண்ட சபைக்கு எந்தவிதமான அதிகாரங்களும் இல்லை. குறிப்பாக காணி அதிகாரம் இல்லை, போலீஸ் அதிகாரம் இல்லை, ஏனைய விடயங்களில் கூட அதிகாரங்கள் இல்லை என்பதை திட்ட தெளிவாக சொல்லியிருக்கின்றார்கள். ஆகவே இந்த ஒட்டியாட்சிக்குள் உச்சபட்ச அதிகார பகிர்வு என்று அவர் சொல்லுவது என்பது முழுக்க முழுக்க நாட்டு மக்களை ஏமாற்றுவதற்காக சொல்லப்படுகின்ற கதை. அத்தோடு தமிழ் தரப்புகளோடு சேர்ந்து தமிழ் மக்களை ஏமாற்றுவதற்காக அவர்கள் செய்கின்ற ஒரு சதியும் துரோகமுமாகவே நான் இந்த விஷயத்தை பார்க்கின்றேன். அத்தோடு அவர் சொல்லியிருக்கின்றார், மாவட்ட சபை தொடர்பாகவும் இங்கே பிரஸ்தாபித்திருக்கின்றார். இந்த விடயத்தை நாங்கள் ஆரம்பத்திருத்திலிருந்தே அடியோடு நிராகரித்து வருகின்றோம். எங்களை பொறுத்தவரையிலே நாங்கள் மீண்டும் திட்டவட்டமாக நாங்கள் பதிவு செய்கின்றோம். இந்த நாட்டை நீங்கள் கட்டியெழுப்ப வேண்டுமாக இருந்தால் புரியோடி போயிருக்கின்ற இனப்பிரச்சினைக்கு தீர்வு காண முன்வாருங்கள். அந்த இனப்பிரச்சினைக்கு தீர்வு காண்பது என்பது ஒட்டியாட்சிக்குள் ஒருபொழுதும் காண முடியாது. ஒட்டியாட்சியை குப்பையில் போடுங்கள். ஒட்டியாட்சியை குப்பையில் போட்டுவிட்டு இந்த தீவினுடைய வடகிழக்குக்கு சொந்தக்காரர்களான தமிழர்களுடைய இறையாண்மையை நீங்கள் 48ஆம் ஆண்டு பிரித்தானியர்களிடமிருந்து இலவசமாக பெற்றுக் கொண்டீர்கள். அந்த வடகிழக்கு தமிழர்களுடைய தேசத்தை அங்கீகரியுங்கள், தேசத்தினுடைய இறமையை அங்கீகரியுங்கள், தமிழர்களுடைய சுயநிர்ணய உரிமையை அங்கீகரியுங்கள். அந்த அடிப்படையில் ஒரு சமஸ்டி அரசியல் கட்டமைப்பை நீங்கள் உருவாக்குங்கள். அதனூடாக மட்டும்தான் நீங்கள் இந்த நாட்டை முன்னோக்கி கொண்டு செல்ல முடியும். இந்த நாட்டில் ஒரு பகுதியாக இருக்கக்கூடிய தமிழர்களுடைய ஒத்துழைப்பை நீங்கள் அபிவிருத்தி நோக்கிய பாதையிலே நீங்கள் பெற்றுக் கொள்ளக்கூடியதாக இருக்கும் என்பதை மிகவும் பொறுப்புணர்வுடன் நான் சுட்டிக்காட்டிக் கொள்ள விரும்புகின்றேன். அதை விடுத்து வெறுமனே பாராளுமன்றங்களை ஒத்திவைப்பதும் அக்கிராசன உரைகளிலே கவர்ச்சிகரமான வார்த்தைகளை பேசுவதன் ஊடாகவும் ஒருபொழுதும் நீங்கள் இந்த நாட்டை நீங்கள் பாதுகாத்துக் கொள்ள முடியாது. இதைவிட மோசமான இடத்துக்கு நீங்கள் கொண்டு செல்லப்படுவீர்கள் என்பதனை நான் இந்த இடத்திலே பொறுப்புணர்வோடு பதிவு செய்து கொள்ள விரும்புகின்றேன். அவர் ஒரு இடத்திலே அதாவது 25 வருட கொள்கை பிரகடன உரை என்பதுதான் அவருடைய உரையினுடைய தலைப்பாக இருக்கின்றது. அதே அதிலே அந்த இடத்திலே அவர்கள் கூறியிருக்கின்றார், ஒரு ஆட்சிகள் அரசாங்கங்கள் மாறுகின்ற பொழுது மாறாத ஒரு தேசிய கொள்கை வேண்டும் என்று சொல்லியிருக்கின்றார். அது உண்மையான ஒரு விடயம்தான், தேசிய கொள்கை ஒன்று தேவை. அப்படி என்று சொல்லி சொன்னால் இந்த நீங்கள் ஏற்கனவே வகுத்துக் கொண்டு தேசிய கொள்கை ஒன்று தேவை, அது இல்லை என்று சொல்லியிருக்கின்றார். தேவை என்பது சரி, இல்லை என்று சொல்லி சொல்வது பிழை. உங்களிடம் ஒரு தேசிய கொள்கை இருக்கின்றது, அது என்னவென்று சொல்லி சொன்னால் இந்த தீவில் இருக்கக்கூடிய தமிழர்களையும் முஸ்லீம்களையும் மலையக தமிழர்களையும் அவர்களுடைய அடையாளங்களை அழித்து இந்த நாட்டை ஒரு சிங்கள பௌத்த நாடாக மாற்ற வேண்டும் என்கின்ற ஒரு மாறாத தேசிய கொள்கை இருக்கின்றது. 48 இந்த நாட்டிலே ஆட்சி பீடம் ஏறிய ஒவ்வொரு அரசாங்கங்களும் அந்த கொள்கையை அடைவதற்காகத்தான் நீங்கள் இவ்வளவு காலமும் நீங்கள் உழைத்திருக்கிறீர்கள். அந்த கொள்கையை அடைதல் என்ற பெயரிலே ஆட்சி பீடம் ஏறி நீங்கள் பொருளாதார ரீதியாக மிகப்பெரும் கொள்ளைகளை அடித்து உங்களை ஆட்சி பீடம் ஏறியவர்கள் உங்களை பலப்படுத்தி கொண்டிருக்கின்றீர்கள். அந்த கொள்ளை அடித்ததனுடைய விளைவாக, இனவாத ரீதியாக செயல்பட்டதனுடைய விளைவாக இரண்டும் கூட்டிச் சேருகின்ற பொழுதுதான் கோட்டாபய இன தமிழ் மக்கள் மீது ஒரு பாரிய இனப்படுகொலையை செய்த கோட்டாபய மற்றும் அவருடைய சகோதரர் மஹிந்த ராஜபக்சவினுடைய காலப்பகுதியிலே இந்த நாடு பாதாளத்தில் வீழ்ந்ததாக ஒரு வரலாறு பதிவு செய்திருக்கின்றது. இதனை உங்களுடைய மகாவம்சமும் பதிவு செய்து கொள்ளும். ஆகவே நீங்கள் உண்மையிலே நீங்கள் விரும்புகிறவாறு அரசாங்கங்கள் மாறினாலும் மாறாத ஒரு தேசிய கொள்கை உங்களுக்கு தேவையாக இருந்தால் முதலிலே இந்த நாட்டை அழிவு பாதைக்கு கொண்டு சென்று கொண்டிருக்கின்ற 75 வருடங்களாக நீங்கள் வைத்திருக்கின்ற தேசிய கொள்கையான இந்த தீவு சிங்கள பௌத்த தீவு என்கின்ற மகாவம்சம் சொல்லுகின்ற அந்த புனை கதையின் அடிப்படையிலான அந்த கொள்கையை கைவிடுங்கள். இந்த நாடு பல தேசங்களை கொண்ட நாடு என்பதை முதலிலே நீங்கள் ஏற்றுக்கொள்ளுங்கள். பல தேசங்களை கொண்ட நாட்டை கட்டியெழுப்பதற்கான ஒரு கொள்கையை நீங்கள் வகுப்பதற்கு முன்வாருங்கள். அந்த இடத்திலே நாங்களும் உங்களோடு சேர்ந்து இந்த நாட்டை கட்டியெழுப்பதற்கான ஒரு தேசிய கொள்கையை வகுப்பதற்கு நாங்கள் உங்களோடு சேர்ந்து ஒத்துழைப்பதற்கு நாங்கள் தயாராக இருக்கிறோம் என்பதனை நான் இந்த இடத்திலே குறிப்பிட்டுக் கொள்ள விரும்புகின்றேன். அது மட்டுமல்லாமல் ஜனாதிபதி அவர்கள் குறிப்பிட்டிருக்கின்றார், இந்த நாட்டை எவரும் வன்முறைக்கிட்டு செல்ல முடியாது, அதிருப்தி அடைகின்றவர்கள் ஒரு தேர்தலின் ஊடாக ஆட்சி மாற்றங்களை செய்து கொள்ள முடியும் என்று சொல்லி சொல்லியிருக்கின்றார். அது தத்துவ ரீதியாக சரியாக இருக்கலாம், ஆனால் அவர் ஒன்றை விளங்கிக் கொள்ள வேண்டும். இந்த தீவிலே அதிருப்தி அடைகின்ற மக்கள் அதிருப்தி அடைகின்ற பொழுது மக்களுக்கு மட்டும் ஆட்சி மாற்றங்கள் தேவைப்படவில்லை, இந்த தீவை சுற்றி இருக்கின்ற பிராந்திய வல்லரசுகள் அதிருப்தி அடைகின்ற பொழுதும் ஆட்சி மாற்றங்கள் தேவைப்படுகின்றது. இந்த தீவிலே ஒரு பூகோள ஆதிக்கத்தை நிலைநிறுத்திக் கொள்ள விரும்புகிற வல்லாதிக்க சக்திகள் ஆட்சியாளர்கள் மீது அதிருப்தி அடைகின்ற பொழுது அவர்களுக்கும் ஆட்சி மாற்றங்கள் தேவைப்படுகின்றது. அதிருப்தி அடைகின்ற மக்கள் தங்களுடைய விருப்பப்படி தங்களுடைய அதிருப்திகளை வெளிப்படுத்தி நாட்டில் ஆட்சி மாற்றங்களை ஏற்படுத்த முடிகிறதோ இல்லையோ, பிராந்திய வல்லரசுகளும் பூகோள ரீதியாக ஆதிக்கம் செலுத்த விரும்புகின்ற உலக வல்லாதிக்க சக்திகளும் இந்த தீவிலே ஆட்சி மாற்றம் செலுத்துவதிலே கணிசமான பங்குகளை செலுத்திக் கொண்டிருக்கின்றன. 1980களிலே ஆட்சி பீடமேறிய J.R. ஜெயவர்த்தனா அன்று பிராந்திய வல்லரசை மதிக்காது அன்று ஒரு உலக வல்லாதிக்க சக்திக்கு பின்னாலே சென்றதனுடைய விளைவாக அன்று இந்த தீவிலே அதிருப்தி அடைந்திருந்த மக்கள், சிங்கள பௌத்த பேரினவாதிகளால் படுகொலைக்குள்ளாக்கப்பட்ட தமிழ் மக்கள் அதிருப்தி அடைந்திருந்த பொழுது அந்த மக்களுக்கு ஆயுதங்கள் கொடுக்கப்பட்டு இந்த அரசுக்கு நெருக்கடி கொடுக்கப்பட்டு J.R. ஜெயவர்த்தனா 1987 இந்தியாவினுடைய காலடியிலே வீழ்த்தப்பட்டார். இந்தியாவினுடைய காலடியிலே வீழ்த்த
மண்டியிட்ட
J.R. ஜெயவர்த்தனா இலங்கை இந்திய ஒப்பந்தத்துக்கு இணங்கினார். அதுபோன்று 2015 ராஜபக்சேக்கள் சீன சார்பாக சென்று கொண்டிருந்த காரணத்தினாலே அன்று சுதந்திர கட்சி இரண்டாக உடைக்கப்பட்டது. 60 வருடங்கள் எதிரிகளாக இருந்த ஐக்கிய தேசிய கட்சி சுதந்திர கட்சியினுடைய வேட்பாளரான மைத்ரிபாலவை ஜனாதிபதி வேட்பாளராக ஏற்கின்ற நிலைமை உருவானது. 2022 ராஜபக்சேக்கள் சீன சார்பாக இருந்த காரணத்தினாலே அவர்கள் அதிருப்திய பொருளாதார ரீதியாக பாதிக்கப்பட்ட சிங்கள மக்கள் உற்சாகப்படுத்தப்பட்டு இந்த 69 லட்சம் வாக்குகள் பெற்றவர்கள் வீடுகளுக்கு அனுப்பப்பட்டார்கள். ஆகவே ரணில் விக்ரமசிங்க கனவுலகில் இருந்து ஆட்சி செய்யக்கூடாது, தான் வந்ததனால் நாட்டின் பொருளாதாரம் உயர்வதாக கனவு காணக்கூடாது. அவர் இந்திய மேற்கு சார்ந்த ஒருவராக இருக்கின்ற காரணத்தினாலே அவருக்கு இன்று இந்த உலக சக்திகள் ஒத்துழைப்பு வழங்குகின்றன. ஆகவே நீங்கள் இந்த வல்லாதிக்க சக்திகளின் எடுபடிகளாக இருக்காமல் இந்த தீவினுடைய பங்காளர்களாக இருக்கக்கூடிய தமிழர்களுடைய தேசத்தை நீங்கள் அங்கீகரித்து தமிழ் தேசம் அங்கீகரிக்கப்பட்ட ஒரு உரிமை, அங்கீகரிக்கப்பட்ட சுயநிர்ணய உரிமை, அங்கீகரிக்கப்பட்ட ஒரு புதிய சமஸ்தி அரசியலமைப்பை உருவாக்குவதன் மூலம் ஆக்கப்பூர்வமாக நாட்டை கட்டியெழுப்புவதற்கு நீங்கள் முன்வர வேண்டும்.
ගරු සභාපතිතුමනි, මෙතුමා කියනවා අපේ රට සිංහල බෞද්ධ රටක් තෙමයි කියලා.
නමුත් කුරුඳු විහාරයේ ඓතිහාසික කුරුඳු විහාරයට ගිහිල්ලා මලක්වත් පූජා කර දෙන්නේ නැතුව ස්වාන් වහන්සේලා පන්නා දාලා මෙතන ඇවිල්ලා නිර්පද්‍යිතව ඉන්නේ මේ රට සිංහල බෞද්ධ රටක් නිසා. මෙතුමා ගිහිල්ලා යාපනයට ගිහිල්ලා සිංහලයාට ජීවත් වෙන්න නැහැ කියලා ඓතිහාසික නැහැ කියලා මෙතන ඇවිල්ලා මේ විදිහට කතා කරලා නිර්පද්‍යිතව ඉන්නේ මේක සිංහල බෞද්ධ රටක් නිසා. ඒක එතුමාට කියලා දෙන්න.
ஸ்ரீ கருமன்சுவா கருமன்சுவா கதா கரம்.
இவரை போன்ற இனவெறியர்களால் தான் இந்த தீவிலே இரத்த ஆறு ஓடியது. இந்த நாடு 30 ஆண்டுகளாக 2 நாடுகளாக பிரிந்திருந்தது. அதை நீங்கள் ஒரு இன அழிப்பு மூலம் இந்த நாட்டிலே இந்த விடுதலை கோரிக்கையை நீங்கள் முடிவுக்கு கொண்டு வர வேண்டியிருந்தது. இப்படிப்பட்டவர்களை விட்டுவிட்டு ஒரு முற்போக்காக சிந்திக்கக்கூடிய முன்வரிசையில் இருக்கக்கூடிய நல்ல மனிதர்களை போன்றவர்களை தேர்ந்தெடுங்கள். பச்சை இனவாதிகளை வைத்துக் கொண்டு நாட்டை மேலும் மேலும் அழிவு பாதைக்கு கொண்டு செல்லாதீர்கள். இவர் போன்றவர்களிடம் ஆலோசனை கேட்டபடியால் தான் கோட்டாபய ராஜபக்ச சொந்த மக்களினாலே விரட்டி அடிக்கப்படுகின்ற நிலைமைக்கு வந்தனர். மாதனமுத்து சிங்கள நாட்டார் கதைகளில் ஒன்று இருக்கிறது. மாதனமுத்தாவினுடைய கதை. மாதனமுத்தாவுக்கு சமனானவர் தான் இந்த அடி முட்டாள். இந்த முட்டாள் போன்றவர்களிடம் கதைகளை கேட்டு கோட்டா மைந்த தெருவுக்கு வந்தது போன்று ஏனையவர்களும் எதிர்காலத்தில் தெருவுக்கு வரக்கூடாது என்று சொல்லி சொன்னால் தயவு செய்து நிதானமாக சிந்தியுங்கள் என்பதை இந்த இடத்திலே பொறுப்புடன் கூறிக்கொள்ள விரும்புகின்றேன். அத்தோடு நான் இந்த வடக்கு கிழக்கிலே இன்று எங்களுடைய மக்கள் பாரிய நெருக்கடிகளை எதிர்நோக்கி இருக்கிறார்கள். 30 ஆண்டுகளாக போரால் அளிக்கப்பட்ட மக்கள் கடந்த 13 வருடங்களாக பொருளாதார ரீதியாக முன்னேறுவதற்கு எந்த உதவிகளும் வழங்கப்பட்டிருக்கவில்லை. தங்களுடைய சொந்த முயற்சிகளால் விவசாயத்தை செய்து கொண்டிருக்கிறார்கள். இன்று நெல் அறுவடை செய்கின்ற காலத்திலே அரசு ஒரு நிர்ணய விலையை நிர்ணயிக்க வேண்டும் என்று சொல்லி சொல்லப்பட்ட பொழுது 100 ரூபாய் விலை நிர்ணயிக்கப்பட்டிருக்கிறது. ஆனால் வடக்கு கிழக்கிலே 100 ரூபாய் நிர்ணயிக்கப்பட்ட விலையிலே நெல் கொள்வனவு நடைபெறவில்லை. அரசாங்க அதிபர்கள் பொறுப்பற்றவர்களாக இருக்கிறார்கள். அது அரசாங்கத்தினுடைய வேலை. அரசாங்கம் நெல்லை கொள்வனவு செய்யும் என்று சொல்லி காலத்தை கடத்தும் பொழுது அந்த விவசாயிகள் தவிர்க்க முடியாமல் 50 ரூபாவுக்கும் 55 ரூபாவுக்கும் நெல்லை விற்க வேண்டியிருக்கிறது. இந்த ரணில் விக்ரமசிங்க 2015 பிற்பாடு அவருடைய ஆட்சி காலத்திலே நெல்லை உலர்த்துகின்ற நிலையங்களை திறந்து வைத்திருந்தார். இன்று மலைகளால் நனைந்து நெல்லை உலர்த்துவதற்கு அவர்கள் 10 ரூபாய் கேட்கின்றார்கள். ஒரு கிலோவுக்கு 10 ரூபாவை கொடுத்தால் 50 ரூபாவுக்கு நெல்லை விற்பவர் 40 ரூபாவுக்கு தான் அவருடைய கைகளிலே கிடைக்க போகிறது. ஆனால் இங்கே உற்பத்தி செலவு வந்து கிட்டத்தட்ட 150 ரூபாவாக இருக்கிறது. மருந்து விநியோகத்தர்களுக்கு நான் 38,000 ரூபாவுக்கு விற்கிற ஒரு புல்லு மருந்து 45,000 ரூபாவுக்கு விற்கப்படுகிறது. இதை கண்டுகொள்வதற்கு கமலநல திணைக்களங்கள் தவறுகின்றன. ஆகவே எங்களுடைய மக்களின் பொருளாதாரத்தை நீங்கள் தொடர்ந்து அழித்துக் கொண்டு தமிழ் தலைவர்களை பேச்சுவார்த்தை மேசையிலே அமர வைத்து உலக நாடுகளிடம் நிதிகளை பெற்று உங்களுடைய இந்திய மேற்கு சார்பான ஆட்சியை கொண்டு செல்லுகின்ற முயற்சிகளை நீங்கள் நீண்ட காலம் செய்ய முடியாது. எங்களுடைய தேசத்தினுடைய அதிகாரத்தை எங்களிடம் ஒப்படையுங்கள். ஒப்படைத்தால் நாங்கள் எங்களுடைய தேசத்து விவசாயிகளின் பொருளாதாரத்தை எப்படி பாதுகாக்க வேண்டும், முன்னேற்ற வேண்டும் என்பதை நாங்கள் தீர்மானித்துக் கொள்ள முடியும். ஆகவே நீங்கள் இனிமேலும் இவ்வாறான போக்குகளை கைவிட்டு எங்களுடைய அதிகாரத்தை எங்களுடைய ஒப்படையுங்கள். நாடு ஐக்கியமாக இருக்க வேண்டுமாக இருந்தால் ஒரு சமசீர் சிலைப்பை கொண்டு வாருங்கள். ரணில் விக்ரமசிங்க கூட வந்து பொய்யை திருப்பி திருப்பி சொல்லுகிறார். ஒட்டி ஆட்சியை கடந்தால் நாடு பிளவுபட்டு விடும் என்று பொய் சொல்லுகிறார். இந்த போக்கை நீங்கள் கைவிட வேண்டும் என்று கேட்டு ஒரு சமஸ்டி அரசியலமைப்பின் மூலம் பிரச்சனையை நாட்டை ஐக்கியப்படுத்த முன்வருமாறு கேட்டு விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
මූලාශ්‍රුණ ගරු මන්ත්‍රීතුමනි, ඊයේ ජනාධිපතිතුමා විසින් පවත්වපු තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීපනද ප්‍රතිමම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම ඊයේ විපක්ෂය සියලු දෙනා විපක්ෂ සමහර කණ්ඩායම් විශාල ප්‍රශ්නයක් විදිහට අරගෙන ජනාධිපතිතුමාගේ ඒ ජනාධිපතිතුමා විදිහට කරපේ ප්‍රකාශය අහගෙන ඉන්න බෑ. ඒක තමයි ඒගොල්ලන්ට තියෙන ලොකුම අද රටේ තියෙන ප්‍රශ්නේ. ජනාධිපතිතුමා දෙසරයක් මේ පාර්ලිමේන්තුවේ කතා කරපු කියන එක තමයි, රාජාසන කතාව කරපු එක තමයි අද විපක්ෂයට තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ පසුගිය අපි කාලය තුළ මේ රජය අපි ජනාධිපතිතුමා මේ රජයේ ජනාධිපතිවරයා විශේෂ පත් වෙද්දී විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයක් පත් කරලා නැවත ආණ්ඩුවක් පත් කරගෙන මේ වැඩ පිළිවෙල යද්දී විශේෂයෙන්ම මේ රජය පවත්වගෙන යන්න කටයුතු කරද්දී අපි දැනගන්න ඕන අපි හිටියේ මොන තත්ත්වෙද කියන එක. විශේෂයෙන්ම අපි කතා කරුවොත් ඔය අද විපක්ෂයට ගිහිල්ලා ඉන්න සමහර අය ඒ ආණ්ඩුවේ ඇමතිවරු. විශේෂයෙන්ම අපිට ප්‍රශ්න වෙච්ච අපිට ගැටලු සහගත තත්ත්වයකට මුහුණ දුන්නු අවස්ථාවේ එයා විශාල වගකීම් දරපු අය. අද ඒ පැත්තේ විපක්ෂයට ගිහිල්ලා මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්නයක් දේශපාලන ප්‍රශ්නයක් ගැන විශේෂයෙන්ම කතා කරනවා. අපි ඒ එතුමලත් හිටපු රජයේ අපි දන්නවා ඒ අවස්ථාවේදී රටක් විදිහට කොච්චර පල්හැර වැටුණාද. රටේ ජනතාවට අවශ්‍ය කරන ඉන්ධන ටික නැතුව, රටේ ජනතාවට අවශ්‍ය කරන ආහාර ටික නැතුව, රටේ ජනතාවට අවශ්‍ය කරන ගෑස් ටික නැතුව, රටේ ජනතාව පාරේ දවස් ගණන් රස්තියාදු වෙද්දී තමන්ගේ ජීවිත මහමග තුළ ජීවිතේ නැතිවෙද්දී තියෙන තත්ත්වයක් අපේ රටේ තිබ්බා. ඒ නිසා තමයි අපි සියලු දෙනා එකතු වෙලා මේ රට ඉස්සරහට ගෙනියන්න, මේ අර්බුදයට මූණ දෙන්න පුළුවන් නායකයෙකුට මේ රට බාර ගන්නයි කියන එක අපි ඉල්ලුවේ. විශේෂයෙන්ම රටේ පාර්ලිමේන්තුවත් ඒ වගේම රටේ ජනතාවත් කිව්වේ මේ අර්බුදයට ගොඩ ගන්න නම් ඒට හරියන නායකයෙක් මේ රට පත් කර ගන්න ඕනයි කියන එක ඒ අවස්ථාවේ අපි සියලු දෙනා පිළිගත්තා. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනිත් අපි කියපු නායකයෝ මේක බාර ගන්න බැහැයි කියද්දි මෙය විවිධ කොන්දේසි දාද්දි ඒ කොන්දේසි පිට කොන්දේසි ඉදිරිපත් කරද්දි මේ රට වෙනුවෙන් ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි. ඒ වගේම එතුමා කැබිනට් මණ්ඩලයක් හදලා මේ රටේ තිබ්බ ඒ ප්‍රශ්නවලට එකින් එක උත්තර ලබා දෙන්න කටයුතු කෙරුවා. ඒ අනුව තමයි අද වෙද්දී අපිට තිබ්බ රටේ තිබ්බ විශාල ගැටලු සාගත තත්ත්වයකින් මේ රට මුදවා ගන්න අපිට කටයුතු කරන්න හැකියාව ලැබුණේ. නැවස පාසල් ටික විවෘත කරලා පාසල්වලට දරුවෝ යන්න, සාමාන්‍ය ඉදිරිදා ජනතාවට අවශ්‍ය කරන ටික අවශ්‍ය පහසුකම් ටික ලබා ගන්න, ඒ අයට තමන්ගේ කරදරයක් නැතුව තමන්ට ඕන දේවල් සඳහා තමන්ගේ වෙලාව වෙන් කරගන්න, තමන්ට අවශ්‍ය කරන සෑම භාණ්ඩයක්ම ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන තත්ත්වයකට අපි අද මේ රට පත් කරලා තියෙනවා. ඊට පස්සේ ඇයි එතුමා ආපහු අර මම කිව්වාගේ අර දෙවෙනි කතාවක් ගැන කතා කරන්නේ? එතුමාට අවශ්‍ය වුණා මේ රටේ නැවත ඊළඟ දීර්ඝ කාලීන වැඩපිළිවෙල මේ රටට ඉදිරිපත් කරන්න. අපි රටක් ඉදිරියට ඉස්සරහට යනවා නම් අපි දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් අපේ රටට අඳුන්වා දෙන්න අවශ්‍යයි. විශේෂයෙන්ම අපි පසුගිය කාලේ IMF එකත් එක්ක කටයුතු කරද්දී ඒ අවශ්‍ය කරන හැම තීන්දුවක්ම අපි හරියට කළමනාකරණය කරලා කරගත්තා. මං හිතන්නේ ඒ අවස්ථාවේදී ඒ සෑම කටයුත්තකදීම එතුමා සාර්ථකව වැඩ පිළිගෙන ඉච්චා. ඒ වගේම රටේ ආදායම වැඩි කරගන්න අපිට ක්‍රම කීපයයි තියෙන්නේ. රටේ ආදායම වැඩි කරගන්නවා නම් අනිවාර්යයෙන්ම යම් බදු ප්‍රමාණයක් වැඩි කරන්න වෙනවා. ඒ වගේම තමන් වියදම් කරන වියදම් ප්‍රමාණයක් අඩු කරගන්න වෙනවා. ඒ වගේම රටට අපනයනය කරන ආදායම වැඩි කරගන්න වෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය නම් ඒක වැඩි කරගන්න වෙනවා. මේ කියන මේ තියෙන ආදායමයි වියදමයි පාලනය කරගන්න කරන එක තමයි අපි කරන්න වෙන. ඊට එහා කරන්න දෙයක් මේ රටේ ඉතුරු වෙලා නැහැ. දැන් අපි අහන්න ඕන එක ප්‍රශ්නයයි. අපි මේ ඉස්සරහට මේ රට බාරගන්න කතා කරන නායකයෝ අපි මේ ගෙනිච්ච IMF වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියනවද නැද්ද? මේ බදු ප්‍රමේය අයින් කරලා බදු නැති රටකින් මේ පාලනය ගෙනියන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ අය මීටත් වැඩිය පඩි වැඩි කරලා රටේ ජනතාවට සුබ සාධන වැඩපිළිවෙල මේ ආර්ථිකය තුල දෙනවද නැද්ද? මේ කියන කටයුතු වල උත්තර දුන්නා නම් අපිට පිළිගන්න පුළුවන් මේ නායකයන්ට වැඩපිළිවෙලක් තියෙනවයි කියන එක. හැබැයි මේ අය වැඩ පිළිලක් තියනවා කියලා මේගොල්ලන්ගේ වැඩ පිළිල විදිහට කියන්නේ උඹලට බෑ මේක කරන්න මේ කරන ක්‍රමයේ අසාර්ථකයි ඒ නිසා වහාම අයින් වෙලා යන්න කියන කිතරයි කියන්නේ මං හිතන්නේ කිසිම වෙලාවක මේ රටේ ජනතාවත් මේ රටේ ව්‍යාපාරිකයවත් මේක පිළිගන්න කැමති වෙන්නේ නැහැ ඒ නිසා අපි යම් දෙයක් කියනවා නම් ඒක කරුණු කාරණා එක්ක කිව්වොත් විතරයි මේ රටේ ජනතාව පිළිගන්නේ අනිත් එක තමයි මේක සාමාන්‍ය ආණ්ඩුවක් විදිහට අපිට සලකන්න බෑ මේ වාගේ විශාල කඩාවැටීමක් තුළ මේ රජයක් ගෙනියනවායි කියන එක විශාල අමාරු කාර්යයක් ඒ නිසා යාර අර මං කියපු නායකයෝ කොයි වෙලේවත් මේ රට බාරගත්තේ නැහැයි කියන එක අපි පිළිගන්නේ ඒ අය පිළි ඒ අය බාරගත්තේ නැත්නම් මේක ගැඹුර දන්න අන්දා නමුත් මේ රජයේ විදිහට අපි මේ එකෙන් එක මේ ප්‍රශ්න විසඳගෙන යන ගමනේදී ඒකට බාධා කිරීම පමණයි කරන්න තියෙන කියන එක අපි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ ඒක ඉතින් සාමාන්‍ය දේශපාලනේ හැටි හැබැයි දැන් අපි දිහා බලපුවම මේ ආණ්ඩුව මම කිව්වේ අර අවුරුදු 74ක් අපි ගෙනාපු ආර්ථිකයේ අවසාන නරකම ප්‍රතිඵලය ගන්න වෙලාවේ බාරගත්තු ආණ්ඩුවක් බාරගත්තු ජනාධිපතිවරයෙක් ඒ ජනාධිපතිවරයාට ගන්න තියෙන්නේ සාමාන්‍ය ආණ්ඩුවක තියෙන සාමාන්‍ය තත්ත්වයක තියෙන තීන්දුව නෙමෙයි ඒ නිසා තමයි එතුමම බදු වැඩි කිරීම ආදායම වැඩි කිරීම කටයුතු වලට යොමු වුණේ අපි පහුගිය කාලේ දිහා බලපුවම අපි මේක අනිත් පැත්ත බලමුකෝ 2021 අයවැය ඉදිරිපත් කරන වෙලේ රටේ ජනතාවට විශාල බදු සහන දුන්නා අපිට සමාගම් 16 ලක්ෂයක් සමාගම් බදු ගෙවද්දි ඒක ලක්ෂ 5කට අඩු වුණා සමාගම් ලක්ෂ 5යි ගෙවන්නේ ඒ වගේම අපේ අනිකුත් බදු සහන ලබා දෙද්දී එවලේ මොකද්ද විපක්ෂය කිව්වේ එවලේ කිව්වා බදු වැඩි කපන්න එපා මේ බදු සහන ලබා දෙන්නේ තමන්ගේ හිතවතුන්ට සහන ලබා දෙන්න කියලා කිව්වා ඒ වගේම බදු තවත් ප්‍රමාණයක් බදු ඉදිරිපත් කරන්න කියලා යෝජනා කරා ඒකේ යෝජනා ගන්නක් ලිඛිතව ඉදිරිපත් කරලා මේ වැඩි කරන්න ඕන බදු ප්‍රමාණය විශේෂයෙන්ම සජබේ විපක්ෂ නායකතුමාගේ ආර්ථික පිළිබඳ ඉන්න විශේෂඥයෝ ලිඛිතව දුන්න මේ බදු වැඩි කරන්න කියලා. අද බදු වැඩි කරපුවම කියනවා දැන් බදු අඩු කරන්න කියලා. ඒක අඩු කරන්න කියලා ඒකටත් විරුද්ධව යනවා. ඒ නිසා මේ අය මේ කියන වැඩ කරන්න ගියාම මං හිතන්නේ කවදාක්වත් මේගොල්ලන්ටවත් මේක කරගන්න පුළුවන් අය නෙමෙයි. ඒ වගේම තමයි දැන් මම අද දැක්කා මේගොල්ලෝ හිතන් ඉන්නවා මේගොල්ලෝ ගැන රටේ ලොකු මිනිස්සු ලොකු විශ්වාසයක් තියෙනවා අපි ජනාධිපති වෙනකන් මිනිස්සු බලන් ඉන්නවා කියලා ව්‍යාපාරිකයෝ බලන් ඉන්නවා අද මම දැක්ක ඩේලි මෝනින් නිවුස් පේපර් එකේ ලංකා වාණිජ මණ්ඩලයෙන් කියලා තියෙනවා සිලෝන් චේම්බර් සීස් නෝ සොලියුෂන් ටු ඉකොනොමික් ක්‍රයිසිස් ෆ්‍රොම් සජබේ ඕ NPP එතකොට දැන් මේ හිතන්නේ රටේ මිනිස්සු බලන් ඉන්නවා කියලා මේ අපි ආපු ගමන් මේ ආර්ථිකය හදනකම් පැය 24න් ආර්ථිකය හදන්න වැඩ ඔස්ට්‍රේලියා විදිහට අපිව පිළි අරන් තියෙනවා ඒ නිසා මේ අපි එනකන් තමයි මිනිස්සු බලන් ඉන්නේ කියලා හැබැයි අපිට මේ රටේ ජනතාව එහෙම හිතනවා නම් අපි ඒක ආපහු කල්පනා කරනවා මේ ආයතන මේ වැඩේ කරන්න පුළුවන්ද කියන එක අපි සියලු දෙනාම කල්පනා කරන්න ඕන අනිත් එක තමයි දැන් අපි විශේෂයෙන්ම ගත්තොත් අපි මේ තුල අපි ගත්තු තීන්දුව නිසා තමයි අපිට ඩොලරය මේ ගානේ තියාගෙන 2370 ගානේ තියාගෙන මේක 400 420ට ගියා ඒ වගේම ලංකා ඉතිහාසයේ කවදාක්වත් නැති වෙන විදිහට බැංකුවේ ඩොලර එක එක ගානක් එළියේ මාකට් එකේ එක ගානක් රුපියල් 40ක් 50ක් වෙනසක් තිබ්බා එළියෙන් බ්ලැක් මාකට් එකෙන් ඩොලර ගන්න අද වෙනකොට 7-5කවත් වෙනසක් නැහැ සෑම ඩොලරයක් ගන්නව නම් බැංකුවේ ගාන ඩොලරයක් ගන්න පුළුවන් තත්ත්වයට අද මේ රටේ ආර්ථිකය අපි පාලනය කරගත්තා ඒ තුලින් විශාල වාසියක් ආව ආනයනය කරුවන්ට ඒ ආනයනය කරු ඒ වාසිය රටේ ජනතාවට ලබා දුන්නු නිසා තමයි විශේෂයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු වුණේ පහුගිය කාලේ අපි මාස 6කට මැයි මාසේ දිහා බලද්දි අපේ රටේ තිබ්බ භාණ්ඩ මිලත් එක්ක බලද්දි අද 140ක 45කින් සමහර බාණ්ඩවල මිල 100%කින් 300%කින් අඩු වෙලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් පරිප්පු ගලක් තිබ්බේ රුපියල් 585ට. අද වෙද්දි රුපියල් 230ක්. සීනි කිලෝ එකක් රුපියල් 125කින් විතර අඩු වෙලා තියෙනවා. ඒ වගේම හාල් කිලෝ රුපියල් 60කින් 70කින් අඩු වෙලා තියෙනවා. හාල් මැස්සෝ කිලෝ රුපියල් 600කින් 700කින් අඩු වෙලා තියෙනවා. ඒ අත්‍යවශ්‍ය බහන්ඩ ටික අඩුවට ගන්න ලැබුණේ ඒ අපි ගෙනිච්ච ප්‍රතිපත්තිය නිසා. අපිට ඩොලර් එක ඒ මට්ටමේ තියාගන්න පුළුවන් වුණ නිසා. හැබැයි අය බලවෘත්තු වුණේ මේ ඩොලර් එක 450ට 500ට 600ට යයි. පරිප්පු කිලෝ රුපියල් 1500ට 2000ට යයි. මේවා ගෙන්න ගන්න බැරි වෙයි. මේවා ගෙන්න ගන්න බැරි වුණා මිනිස්සු කන්න නැති වෙයි.
ගරුබත්තුමා විනාඩි
දෙකක්. මේ කන්න නැති වුණාම මිනිස්සු පාරට එයි.
ගරුබත්තුමා
විනාඩි දෙකක්. තෙල් පොලිම් වලට ආහාර පොලිමත් එකතු වෙයි. ඒ නිසා මේක තවත් අපිට ඉක්මනින් මේක ගෙදර අරින්න පුළුවන් වෙයි කියන එක තමයි මේ අය කල්පනා කරේ. ඒ නිසා විශේෂයෙන්ම අපි කියනවා දැන් අපි අපේ ඒ ආර්ථික ප්‍රතිපත්තිය අපි සැලසුම් කරලා ඉවරයි. නිසා අපිට මේක ක්‍රියාත්මක කරද්දී මේ කියන ආර්ථික විශේෂඥයෝ විපක්ෂයේ ඉන්න කිසිම දෙයක් ඒ කියන දේවල් වල තර්කයක් නැහැ කියන එකත් මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා රටේ ආර්ථිකය පිළිබඳ මේ ගන්න ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල අපි ආණ්ඩුවක් විදියට සියලු දෙනා එක මතයක ඉන්නවා. මේක තමයි අද රටට අවශ්‍ය කරන දේ. විපක්ෂයේ මොනතරම් එක එක දේවල් කිව්වත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුත් කැබිනට් මණ්ඩලය සියලු දෙනා එක මතයක ඉන්නවා. මේ රටේ ආර්ථිකය හදලා මේ රටේ අපේ අවශ්‍ය අන්තිම ඉලක්කම ඉලක්කය වෙනකන් යනකම් අපි මේ වැඩපිළිවෙල ඉස්සරහට අරයි යනවා කියන එක. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න ඕන අද අපි මම අමාත්‍යවරයා වශයෙන් පත් වෙද්දී විශේෂයෙන් මේ උද්ධමනය ආහාර උද්ධමනය 93.7%කට වැඩි වෙලා තිබ්බා. අද වෙදි 60යි අද 60.1යි සාමාන්‍ය 35-40කින් උද්ධමනය අඩු වෙනවයි කියන්නේ අපිට ඉතාමත් හොඳ තත්ත්වයක්. ඒ වගේම අපි මේ අවුරුද්දේ අවසාන වෙද්දී මේ උද්ධමනය 10%කට 9%කට ගේන්න පුළුවන් තත්ත්වයකට අපි බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන් මේ අපිට වැඩ කොටස කරන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ ඉදිරියේදී අපි ගෙනියන වැඩපිළිවෙලත් එක්ක අපි මේ රටේ ජනතාවට අවශ්‍ය කරන බඩු බහන්ඩ ටික, තෙල් ටික, පෙට්‍රල් ටික, පෝර ටික, ඒ වගේම මේ අත්‍යවශ්‍ය බහන්ඩ සියලු දේ සමග මේ රටේ ජනතාවට අවශ්‍ය කරන ඒ පහසුකම් ටික ලබලා දීලා දීර්ඝකාලීනව අපේ ණය ප්‍රතිවිධගත කරලා නැවත ඒ ණය ඒ අයට ගෙවන වැඩපිළිවෙලත් එක්ක මේ ආර්ථිකය අපිට හසුරව ගන්න මේ ජනාධිපතිතුමත් මේ කැබිනට් මණ්ඩලයත් මේ ආණ්ඩුවත් කැප වෙනවයි කියන එක මතක් කරමින් මම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාව ලබා දීම සම.
ස්තුතිගරුතුමා ගරු වීරසිංහ මන්තුමා උතුමාගේ විනාඩි 10ක් කාලයක් තිබෙනවා.
ගරු මුලාසන අඩුවට මන්ත්‍රීතුමනි 9 වෙනි පාර්ලිමේන්තුවේ 4 වෙනි වතාවටත් පාර්ලිමේන්තුව සතිවාරයේ කල් තියලා ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදයක් වෙනුවෙන් අද දවස් දෙකක් කාලය මැරීම එක පැත්තකින් මේකදී කරන දවන්ත අපරාධයක්. ඒක නිසා එක පැත්තකින් බලනකොට මේ ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදය කළ යුත්තක් නෙවෙයි අනවශ්‍ය කාරණාවක්. දැන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදයට නිමිත්ත බවට පත් වුණ ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තු සතිවාරය අහෝසි කිරීම, කල් දැමීම. දැන් ඒක තුළ වෙච්ච දේ ජනාධිපතිතුමා ඔතන පුටුවේ වාඩි වෙලා ඊයේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදය කරන එක විතරක් නෙවෙයි. ඒක තුළ වෙච්ච දේ මේ පාර්ලිමේන්තු ක්‍රියාදාමයේම දින කිහිපයකට කර්මන්නේ වුණා. පාර්ලිමේන්තුවේ ඔබතුමා දන්නවා ඔබතුමාත් ඉන්න කාර්ක සභා සියල්ලක්ම හොසු වුණා. නැවතත් සියලුම කාර්ක සභා ස්ථාපිත කරන්න කාලයක් ගත වෙනවා. අනිත් පැත්තෙන් ගත්තම මිනිස්සු අවුරුදු ගණන් මාස ගණන් බලාගෙන හිටපු පෙත්සම් ටික පෙත්සම් විභාග කරන එක ආයෙත් මුලින් ඉඳලා යන්න වෙනවා. අනිත් පැත්තෙන් බැලුවම මන්ත්‍රීවරුන් විදිහට අපි ඉදිරිපත් කරපු ප්‍රශ්න යෝජනා සියල්ල හොසු වෙනවා. මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායම අකුලා දාලා තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදයක් ඉදිරිපත් කරන්න ජනාධිපතිතුමා කටයුතු කරේ. ඒක නිසා තමයි අපි ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදයට විරුද්ධත්වය පළ කරේ. පළදායි කටයුත්තක් නෙවෙයි. සාමාන්‍ය මේ පාර්ලිමේන්තු 9 වෙනි පාර්ලිමේන්තුවේ සාමාන්‍ය අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පමණක් පාර්ලිමේන්තු සැසිව කාල සීමාවක ප්‍රතිපත්ති ප්‍රකාශන විවාද එකක් දෙකක් තුනක් තියෙන කාරණා තියෙනවා. හැබැයි මේ මාස ගානක් තිස්සේ එක ජනාධිපතිවරයා දෙවරක් ප්‍රතිපත්ති ප්‍රකාශන විවාද කරන්නේ ඇයි? ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදයේ සමස්තයම ගත්තයින් පස්සේ පේන්න තියෙන කාරණා දෙකයි. එක් කාරණාවක් තමයි මේ තියෙන අධික බදු බර සහ මේ මිනිසුන්ගේ ජනපීඩාව සාධාරණීකරණය ලක් කරන්න මේ පාර්ලිමේන්තුව එතුමාට තෝතන්නක් බවට පත් කරන්න ආණ්ඩු පක්ෂෙන් කතා කරන හැම කතාවක්ම ඒක පාදක කරගෙන යන්නේ. අනිත් පැත්තෙන් තියෙන කාරණාව තමයි කඩුමුඩියේ සත්භාවයේ පහළ වෙලා ජනාධිපතිතුමා එතුමාගේ නායකත්වයේදීම මූලිකත්වයේදීම එතුමා මෙහෙයපු යහපාලන ආණ්ඩුවේ අවුරුදු 5කට පස්සේ අවුරුදු පහක් යහපාලන ආණ්ඩුවත් කරලා එතුමා කරන්න කිසිම උත්සාහයක් දරපු නැති 13 වන ආණ්ඩුක ව්‍යවස්ථාව කියන එක බලාත්මක කරන්න යෝජනාවක් ගෙනල්ලා ඒ බලාත්මක කිරීම යෝජනාව තුළ මේ රටේ දේශපාලන පක්ෂ සහ දේශපාලන යාන්ත්‍රණයම තනිකරම හකුලා දාන්න විනාශ කරන්න ඒ වගේම රට අර්බුදයට නවත් තල්ලු කරන්න තමයි එතුමාගේ උත්සාහය. ඒ කාරණා දෙක තමයි මේ ප්‍රතිපත්ති විකාශන විවාදයේදී අපි දේශපාලන විදියට දකින කාරණා දෙක. මෙන්න මේ කාරණා දෙක මුල් කරගෙන තමයි ඒ බදු ගහනක සාධාරණීකරණත් මේ ජනතාව දරන පීඩනය සාධාරණීකරණත් තමයි උත්සාහ දරන්නේ. අනිත් පැත්තෙන් බැලුවම පහුගිය කාලේ මේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු රද පළවෙනි ආරම්භක කතා කරපු සංජය විද්‍රමාණකරු මන්ත්‍රීතුමාත් මට කලින් දැන් කතා කරපු මගේ හිතවත් අපේ හිතවත් නලින් ප්‍රනාන්දු ඇමතුමා එතුමාට අපි ගෞරවයක් තියෙනවා එතුමා ලොකු උත්සාහයක් දරනවා මේ ජීවන වේදම සහ බඩුමිල සම්බන්ධ ඒකට ගෞරවයක් උදකරන ගම හැබැයි එතුමායි කතා වුණු කියවුනා මේ කවුරුවත් බාර ගන්න හිටියේ නැති නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා බාරගත්තේ කියලා අමූලික පට්ටබල් කෙබරයක් නේ ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයට හරි වෙන කාට හරි කතා කරපු කව ඇත්ත වෙන්න පුළුවන් හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා බාරගත්තේ කවුරුවක් බාර ගන්න හිටියේ නිසා නෙවෙයි ඒක හොඳින්ම දන්න කෙනෙක් තමයි නලින් ප්‍රනාන්දු අපේ හිතවත් මන්තුමා ඇමතුමා ඒක දන්න කෙනෙක් අද ඒ පත්වෙච්ච අර්බුදයේ වෙලාවේ මේ රටේ ප්‍රධාන පක්ෂ විපක්ෂ සියල්ල එකතු වෙලා යම් යෝජනාවක් ජනාධිපතිතුමාට බාර දුන්නා. නමක් නැවේ නම් දෙකක් තුනක් ඉදිරිපත් කරා මේ බාර ගන්න සූදානම් කණ්ඩායමක් ඉදිරි සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා වෙන වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල තුන රනිල් වික්‍රමසිංහ මහත්තයා තුල හිටියා. එදා ඉදිරිපත් කර මේ කාරණාව පැත්තකින් තියලා ඕන විදියට තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා බාර දුන්නේ තමන්ගේ කඳවුර ශක්තිමත් කරන්න. ඒක නිසා කවුරුවත් බාර ගන්න හිටියේ නැති නිසා නෙවෙයි තමන්ගේ කඳවුර වෙනුවෙන් තමයි ඒ දේ කරන්නේ ඒකට උත්තර නම් මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා අපූර්වට කරපු ගව තමයි පේන්න තියෙන්නේ. ඒක නිසා මේ කාරණාවලදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කාරණාව දැන් මේ බදු රටට අවශ්‍යද නැද්ද කියන කාරණාවේදී මම මගේ දේශපාලන කියවීම මේ බදු ගහන්න ඕන. හැබැයි බදු ගහන්න ඕන යම් ක්‍රමානුකූල පදනමක් තුල ආර්ථික විද්‍යාවේ කියන්නේ බදු ගහන්න ඕන මල නොතලා රොන් ගන්න බබරුන්සේ කියලා තමයි කියන්නේ ආර්ථික විද්‍යාවේ කියවෙන්නේ. ඒක මිනිසුන්ට දැනන ආකාරයෙන් වෙන්න ඕන. අපේ රටේ බදු ගහන එක එක සැලේ මල නතර රොන් ගන්න බබරෙකු නෑ පොල්ලෙන් ගහපු ආකාරයට තමයි බදු ගහන්න කටයුතු කරේ. ඒක මේ රටේ සමස්ත රාජ්‍ය සේවයම ඉහළ පන්තියම පෞද්ගලික අංශයම කඩා වැටෙන ක්‍රමයක් බවට පත් වුණා. අනිත් පැයෙන් බැලුවා මේ බදු කියාවලිය තුළ මේ රටේ කර්මාන්ත සහ වෙනත් දේවල් වලට බරපතල ප්‍රශ්නයක් නිර්මාණය වුණා. ඒක නිසා මේ බදු කියාවලිය වහාම වෙනස් විය යුතුයි. ඍජුවදී ප්‍රමාණය වැඩි කළ යුතු බව ඇත්ත. අබැයි ඒක ක්‍රමානුකූලව මේ රටේ ආර්ථිකය ගලපෙන ආකාරයට වෙනස් කරන ඕන. ඊයේ සංශෝධන වගේක් ගෙනත් තිබුණා. ඒක හොඳයි. ඒක නිසා ඍජුවදී ප්‍රමාණය වැඩි කළ යුතු වත් ඒ වැඩි කරන්න ඕන ක්‍රමවේදයක් නිර්මාණය කරන්න ඕන. දැන් මේ ඍජුවදී වැඩි කරන්නේ කාගෙන්ද? රාජ්‍ය සේවයේ ඉන්න 14ක් විතර පිරිසක් බව ඇත්ත. 5ක් 10ක් විතර ප්‍රමාණයක් වේවි. හැබැයි මේ මිනිස්සු කරන සේවාවන් වලට බදු ගහන ක්‍රමයක් තමයි හැදුවේ. හැබැයි මේ රටේ සුපිරි ධනවතුන් ප්‍රමාණයක් ඉන්නවා. මේ රටේ කළු සල්ලි ආර්ථිකයක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවන් නියෝජනය කරන නැත්නම් මහත්තුරු කෝටි ප්‍රකෝටි ගණන් ඉඳලා අපේ රටේ කෝටිපතියන්ගේ නයිස් ලයිස්තුවේ අංක 1 2 3 ඉන්න අයත් මේ පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. දැන් මේ මිනිස්සුන්ගේ බදු හරියට ගහනවද? මේ මිනිස්සුන්ගේ බදු හරියට අය වෙනවද? අය වගා ගන්න ක්‍රමයක් තියෙනවද? දැන් මෙහෙ නම් කියලා උදාහරණ දෙන්නට වඩා අල්ලපු රටේ ඉන්දියාවේ 2014 ඉන්දියාවේ හිටපු අදානි මහත්තයා තමයි ගෞතම් අදානි මහත්තයා මේ පාර්ලිමේන්තුවේ නැත්නම් අමතුරුන්ගේ ඉෂ්ට දේවතාවුන් ඉදිරි හිතාගෙන ඉන්න අදානි 2014 ලෝකයේ කෝටිපති නාමාවලියේ 600 2022 කෝටිපති නාමාවලියේ 2 ඒ කෝටිපති නාමාවලියේ 2 බවට ආවේ ඉන්දියාවේ ජනාධිපතිවරයාගේ පූර්ණ ආශිර්වාදයෙන් රජයේ බිස්නස් කාර්යය විදියට රාජතාන්ත්‍රික විදියට ලංකාව වගේ රටවල් වලට බලපෑම් කරලා සහ ඒ දේවල් සොරා ගැනීම සහ එකතු කර ගැනීම ඒක නිසා ගෞතම අදානිලා වගේ අයගෙන් බදු ගහන එක මේ රටේ ඉන්න අදානි પરම්පරාවේ ඒ ධනපතියන්ගේ බදු ගහන එක මේ මොහොතේ වෙන්නේ නැහැ. ගජමිතුරු ආර්ථිකය ගජමිතුරු සම්තරපණේ ආර්ථිකය තමයි මේ මොහොතේ ක්‍රියාත්මක කරන්නේ. ඒක නිසා අමාරුවෙන් ඉගෙනගත්ත දොස්තර මහත්තයා අමාරු ඉගෙන දින්ජරු මහත්තයා තමන්ගේ අමාරු ඉගෙනගෙන පෞද්ගලික අංශේ සේවය කරන පරිගණක අංශයේ වෙනත් සේවකකෙන්න ඒ වෘත්තිකයන්ගෙන් රාජ්‍ය සේවකයන්ගෙන් අසාධාරණ විදිහට බදු ගැහිම මම හිතන්නේ සහගහන බදු කියන කාරණාව තමයි සඳහන් කරන්න ඕන. අනිත් පැසින් බැලුවම මේ රට එක සැරේට ආපස්සට හරවන්න තමයි මේ මහත්තුරුන් උත්සාහය. විදුලි බිල වැඩි කරන්න දැන් 16 ඉඳ මේ සතියේ තව සති දෙකකින් විදුලි බිල ආයෙත් වැඩි කරන්න හදනවා. දැන් විදුලි බිල වැඩි කිරීම සම්බන්ධ ලොකු කතිකාව මේ රටේ තියෙනවා. විදුලි බිල වැඩි කරන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ රටේ 100%ට 30%ක් ආසන්න ප්‍රමාණයක් ඉන්නේ ඒකක 30%ට වඩා අඩුවෙන් පාවිච්චි කරන මිනිස්සු. දැන් ඒ මිනිස්සුන්ට මේ ආකාරයෙන් බදු වැඩි කරන්න ගියන් පස්සේ විදුලි බිල වැඩි කරන්න ගියන් පස්සේ බරපතල අර්බුදයක් තවත් නිර්මාණය වෙනවා. අනිත් පැයෙන් බැලුවම කර්මාන්ත සහ ඒ කර්මාන්ත ශාලා පවත්කරන යාමේ අර්බුදයකොත් ඒක තුළ නිර්මාණය වෙනවා. අපේ රටේ ප්‍රධාන ප්‍රශ්න අතර මේ මොහොතේ ඊයේ ජනාධිපතිතුමා කතාවේ කිසි දණක හරියාකාරව කියවුනේ නැහැ. අධ්‍යාපනය අද විහිළුන මුණ දෙල තියෙන බරපතල අර්බුදය. එකපසකින් කොවිඩ් අර්බුදය නිසා අනිත් පසකින් මේ ආර්ථික අර්බුදය සහ රටේ තිබිච්ච කැළලිකාරීත්වය නිසා ඒ හැම කාරණාවකින්ම ආන්ත ලංකාවේ බරපතලම පීඩාවට පත් වුණේ අධ්‍යාපන ශ්‍රේෂ්ඨය. අද අධ්‍යාපන ශ්‍රේෂ්ඨයේ ඒ ලර්නින් ලොස් එක මා විශ්වාස කරන්නේ පරම්පරාවක් ලොස් වෙන ලර්නින් ලොස් එකක් මේ ක්‍රමය තුළ නිර්මාණය වෙලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යතුමා දරන උත්සාහයන් ප්‍රමාණවත්ද කියලා සැකයි. මේක මේ තත්ත්වයෙන් ගොඩ ගන්න දැන් මේ දවස්වල දුණු අසස් පෙළ විභාගය වරමුලාසනාරුවේ මන්ත්‍රීමනේ ඔබ දරුවන්ගෙන් අහලා බලන්න. දැන් මේ විභාගය ප්‍රශ්න පත්‍ර හදලා මහත්තුරු හිතන්නේ මේ නිකන් සුකිත මුකිත වෙලාවක තියෙන විභාගයක් කියලා. තමන්ගේ දැනුම ප්‍රදර්ශනය කරන විභාගයක් බවට පත් කරලා අද අධ්‍යාපන ශ්‍රේෂ්ඨය මා විශ්වාස කරන්නේ හිතා මතාම ගම්වල ඉන්න අහිංසක දරුවන්ට අධ්‍යාපනයේ ඉහළ පුටු දැනවලට යන්න ඉගෙනීමේ ඉහළ දැනවලට යන්න තියෙනක වළක්වන ආකාරයේ ප්‍රශ්න පත්‍ර තමයි නිර්මාණය කළ තියෙන්නේ. ඒක නිසා මේ ප්‍රධාන ප්‍රශ්නයන් වෙච්ච අධ්‍යාපන ශ්‍රේෂ්ඨ පිළිබඳ ප්‍රශ්නය සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ බරපතල කඩාවැටීමක් බෙහෙත් ටික නැහැ වෛද්‍යරෝ ටික නැහැ විශේෂඥ වෛද්‍ය රටව හරදාල යනවා. ඒක දොර ඕන විදිහට විවෘත කරලා තියෙනවා.
ඒක අවසන් විනාඩි දෙක
ඔබතුමා ඒක වෙනුවෙන් කිසිදු මැදිහත් වීමක් වෙලා නැහැ. දෙවෙනි කාරණාව තමයි මේ 13 ප්ලස් ගැන ගරුමුලාසනාරුවට මන් දෙන්න මට වචනයක් කියන්න ඕන. දැන් මේක මේ මොහොතේ ජනාධිපතිතුමා හරියට ධම්මපදයේ ත්‍රිපිටකයේ කිය කිය මැකියාවලීගේ කුමාරයාගේ පොතලමයි කියාත්මක් කරන්නේ. මැකියාවලී කුමාරයා පොතේ තියෙනවා පාලකයා වර්ග සිංහයෙකු මෙන් විය යුතුය වර්ග නරියෙකු මෙන් කපට විය යුතුය. දැන් මේ දෙවෙනි උප කාරණාව තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ මොහොතේ කියන්නේ TN එකේ අපේ සහෝදර මන්ත්‍රීවරු මේ මොහොතේ කොහෙවත් ඉල්ලුවේ නැහැ මේ මොහොතේ ඉල්ලා සිටියේ නැහැ මේ 13 ප්ලස් පලාසබා දෙන්න කියලා. මම දන්නා ජයසංකර මහත්තයාලා ඉන්දියාවේ කිව්වද කියලා. හැබැයි ජනාධිපතිතුමා කුතිමව සරුපාක්ෂම ගමුළු තියලා මේ අර්බුදය හදන්නේ රට තුල ව්‍යාකූල තත්ත්වයක් හදන්න. දැන් මේකට අපේ මිනිස්සු පැටලවිල යනවා දහතු නොවනද එපාද කියලා ප්‍රශ්නේ මගෙන් විමසුවදින් මා නියෝජනය කරන පක්ෂය ගරු මුලාසාරු මන්ත්‍රමනේ අධ්‍යක්ෂක මුස්සල කියනවා දහතු නොවන 13 ප්ලස් දෙනවා නම් හොඳයි. අපි ඒ වෙනුවෙන් පිළිසර දේශපාලන පක්ෂය මේ පාර්ලිමේන්තුවේ 13 ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන ගේනකොට එදා විපක්ෂයේ හිටව මන්ත්‍රීවරුන් ගේනකොට පක්ෂවත ඉස්සුවේ කොමියුනිස්ට් පක්ෂයේ ඩී ගුණසේකර සහෝදරය විතරයි. අපි දේශපාලනයක් පිළිවෙන් හදවුත කරේ. ඒකේ ප්‍රතිඵලයේ වුණේ අපේ පක්ෂේ නායකයෝ 50 ගාණක් අම්මෝම මේ මරලා දැම්මා. දහස් ගාණක් පාක්ෂිකයන්ට පීඩාවට ලක් වෙන සිද්ධ වුණා. අපි එදා ඒ වෙනුවෙන් පිළිස සිටියා. පලාසභා අවුරුදු 13ක් ගිහිල්ලා ඒක බලාත්මක කරන්න ඕන වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නායකත්වය දීපු ආණ්ඩුව තමයි පලාස් සභා ක්‍රමය අකුල දැම්මේ. ඒක නිසා ගරු මුලාසනාරුවට මන්ත්‍රමනේ ඒ අකුලාදාව පලාස් සභා නැවත සක්‍රිය කරන්න ඕන. පලාස් සභා මැතිවරණ තියන්න ඕන. කවුරු හරි යහවදින් පලාස් සභා සුදුවලියෙක්ද කියලා නෑ. පලාස් සභා තමයි වැඩ කරන අලියා. සුදුවලිය මොකද්ද කියලා අහුවත් මෙන්න මේ පාර්ලිමේන්තුවේ සුදුවලිය. පලාස් සභාවට සාපේක්ෂව පලාස් සභාවල හිටපු කෙනෙක් විදිහට අපි මේ පලාස් සභාවේ කරපගනේ කියන අපි දන්නවා පලාසවක මෙතන කොයිතරම් දේවල් නිර්මාණවාද කියලා
කතා
කරනවා. ඒක නිසා මුලාසනාරුවට බන්තුමනේ අවසාන වශයෙන් මේ රටේ ආයිත් අර්බුදයකට තල්ලු කරන්න එපා මහත්වරුන් කාටත් කියන්නේ. මේ වෙලාවේ මූලික ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්නය. ඒකට උත්තර දෙන්න මැදිහත් වෙන කියන කාරණා සිහිපත් කරමින් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති විකාශනයේ පළවෙනි එකේ දෙවෙනි එකේ දෙකේම හුණු වටේ නාටකයේ ගෘහස වෙන්න හැදුවා. ඔබත් මමත් දන්න මම සුසස්පල විභාගයට කුණුවටේ නාටේ තමයි නිර්දේශිත ගන්තේ විදිහට තිබුණේ. ජනාධිපතිතුමාගේ ක්‍රියාකාරකම් බලනකොට එයා ගූස නෙමෙයි. එයා හරියට කුණුවටේ නාටකයේ අසඩක් වගේ. කුණුවටේ නාටකයේ අසඩක් තමයි එයාට ඕන ඕන තීන්දුව දුන්නේ. ඔය පුටුවේ ඉඳගෙන ජනාධිපතිතුමා අයිය කරන්න හැදුවේ ඒ කාරණාව. ඒක නිසා අවසාන වශයෙන් කුණුවටේ නාටකයේ මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. නඩුව විසඳුවෙම වගතුග විනිසුරු විනිස කරුගේ යොමා දෙසවන ඔබ අසා දැනගනු මැනවි මෙලෙසින්. එදා එම ඉරුදින මරුදිනේ මරුදුටු දිනේ යුවරජ ජෝර්ජ් අබස්විල්ලි එරට මහා රජහුද බියපත් වී කරල්ලෙන් පලාගොස් සැඟව සිටින්නේ. මේ දුලි නමය ගැන කියන වගේ තමයි පලාගොස් සැඟව සිටින්නේ. අසඩක් නමින් යුත් එක් ගැමියෙකුට සොර දෙටු සැඟව සිටි වනේ හමුව මිනිසෙක් බියට පත්තු. අපේ රටත් දැන් අසඩක්කේ ගොදුරක් බවට පත් වෙමින් තියෙනවා. මේ ගොදුරෙන් මේ රට බේරා ගන්න කවුරුත් මැදිහත් වෙන්න ඕන. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.